ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි එහෙමනම් සුපුරුදු පරිදි අදත් ආරම්භ කරනවා ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. ලෝකයේ මේ වෙනකොට වඩාත්ම කතාබහට ලක්වෙන උණුසුම් සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරන්න ශ්‍රී ලංකාවේ සිට දැන් සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්. අපි සුපුරුදු ලෙසින්ම ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වෙන මාතෘකාවෙන් පටන් ගනිමු. කොරෝනා වෛරස් රෝගීය ව්‍යාප්තිය පිළිබඳව දැන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය මේ වෙනකොට අපි දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ මගින් සහ අපේ වෙබ් අඩවියෙන් ෆේස්බුක් පිටුවෙන් තොරතුරු හෙළිදරව් කරලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාවේ මේ වෙනකොට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිහිල්ලා තියෙනවා රට තුලදී. එක්කෙනෙක් වයස අවුරුදු 78ක පර්ත් වාසි පුද්ගලයෙක්, අනිත් කෙනා සිඩ්නි වාසි වයස අවුරුදු 95ක කාන්තාවක්. ඊට අමතරව 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට මේ රෝගය වැළඳිලා තියෙනවා. 21 දෙනෙක් ඒකෙන් සුවය ලැබලා තියෙනවා මේ වෙනකොට කියලා තොරතුරු වාර්තා වෙනවා. මෙහි තත්ත්වය ඔය විදිහට වාර්තා වෙද්දී ලෝකයේ නන්දිසින් විවිධ රටවල මේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳව විවිධ තොරතුරු වාර්තා වෙනවා. අපි අමල් ලෝක තත්ත්වය පිළිබඳව මේ වෙනකොට වාර්තා වන තොරතුරු වලින් අද සාකච්ඡාව මුලින්ම ආරම්භ කරමු.
දිල්රුක්ෂි, මේ වෙනකොට චීනය තුළ අතරම මේ වෛරසය පටන් ගන්නේ වූහාන් කියන නගරයේ, ඒ හුබේ ප්‍රාන්තයේ. ඒ ප්‍රදේශයේ වෛරසය පැතිරීමේ වේගය සෑහෙන අඩුවීමක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව ලෝකේ අනෙකුත් රටවල්වල මේ වෛරසය පැතිර යාමේ වේගය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් ඉතාලිය වගේ රටක් බැලුවොත් මේ වෙනකොට ඉතාලියේ 3000කට අධික පිරිසකට මේ රෝගය වැළඳිලා තියෙනවා. ඉතින් ඒ අනුව යුරෝපයටත් දැන් කොරෝනා වෛරසය පැතිර යාම නිසා යුරෝපයේ බොහෝ රටවල් දැන් දැඩි පියවර අරගෙන තියෙනවා. තමන්ගේ දේශ සීමා ආරක්ෂා කරගෙන මේ වෛරසයේ තමන්ගේ රටට පැතිරවීම වැළැක්වීම සඳහා. ඒකම දැන් ඉතාලිය, ඒ වගේම අපි බැලුවොත් ආසියාකරයේ ජපානය, ඒ වගේ රටවල් මේ විදිහට රටවල් 13ක් මේ වෙනකොට තමන්ගේ පාසල් වසා දමන්න තීන්දුව කළ තියෙනවා. ඒ වගේම සිනමා ශාලා සහ අනෙකුත් ජනතාව එක් රැස් වෙන ස්ථාන ඒවා වසා තැබීමට ඔවුන් තීන්දුව කළ තියෙනවා. මේ විදිහට බොහෝ ස්ථානවල මාසයක කාලයක් පාසල් වසා තැබීමටත්, ඒ වගේම මේ අපි කියන එන්ටර්ටේන්මෙන්ට් සෙන්ටර්ස් ඒ ස්ථාන වසා තැබීමටත් තීන්දුව කළ තියෙනවා. අපි බැලුවොත් ඉස්කෝල දිහා බැලුවොත් මේ වෙනකොට මේ ළමුන් මිලියන 300කට අධික පිරිසක් පාසල් යාමෙන් වැළැක්වීම, මේක ඇත්තටම යුනිසෙෆ් සංවිධානය හඳුන්වලා තියෙනවා ලෝකයේ එකවරට පාසල් මෙතරම් ප්‍රමාණයක් වසා දමපු ප්‍රථම අවස්ථාවයි කියලා.
දැන් ඒ වගේම ලෝකයේ විවිධ රටවල් තම තමන්ගේ රට තුළට විවිධ රටවල පුද්ගලයින් ඇතුල්වීම වළක්වමින් සංචාරක තහනම් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔස්ට්‍රේලියාවේ දැන් මේ වෙනකොට ඊයේ දහවල් වෙද්දී ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කළා මේ වෙනකොට ඉරානයට, චීනයට පනවල තියෙන සංචාරක තහනමට අමතරව කොරියාවටත් සංචාරක තහනමක් පනවන්නට කටයුතු යොදනවා කියලා. දැන් කොරියානු පුරවැසියන්ටත් මේ රටට ඇතුල් වෙන්නට බැහැ. නිශ්චිත නිරෝධායන කාල සීමාවක් පසු කරලා තමයි එන්නට අවශ්‍ය වෙන්නේ. දැන් නමල් ලෝක තත්ත්වය පිළිබඳව කතා බහ කරද්දී මේ සංචාරක තහනම් පිළිබඳව කොයි ආකාරයෙන්ද තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ?
ඍෂි, ඒකත් මේ වෙනකොට බොහෝ රටවල් ඔය දැනට කොරෝනා වෛරසයේ ප්‍රචලිතව පැතිර යන රටවල් වල පුරවැසියන්ට, එහෙම නැත්නම් ඒ රටවල් හරහා ගමන් කරන ගුවන්මර්ගයන්ට තමන්ගේ රටට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. උදාහරණයක් ඇටිට ඊයේ වෙනකොට ඉන්දියාව ප්‍රකාශයට පත් කළා ජපානය, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය, චීනය මෙවැනි රටවල් වලින් එන සංචාරකයන් හෝ මේ රටවල් හරහා එන ගුවන්මගින් රට තුළට බාරගන්නේ නැහැ කියලා. ඒ එක්කම ඒ රටවල පුරවැසියන්ට දැනටමත් වීසා අවසර පත්‍ර ලබා දීලා තියෙනවා නම් ඉන්දියාවට පැමිණෙන්නට ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළා කියලත් ඔවුන් නිවේදනය කළා. ඉතින් මේ විදිහට බොහොම රටවල් තමන්ගේ දේශ සීමා ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කළා තියෙනවා.
ඒ අතරතුරදී අපි දැනගන්න කැමති දැන් ලංකාවේ කොහොමද මේ සංචාරක තහනම ක්‍රියාත්මක වෙන්නේ කියලා?
ඔව් දිලුක්ෂි, අද ඉඳලා රටවල් තුනකින් පැමිණෙන පුද්ගලයන්, ඒ කියන්නේ ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය කියන රටවල් තුනෙන් පැමිණෙන පුද්ගලයන් ඔවුන්ව සති දෙකක නිරෝධායන කාලයකට ගුවන්තොටුපළ ආසන්නයේ තියෙන ලාඳුරු රෝහලට ඇතුළත් කරලා සති දෙකකින් පස්සේ තමයි රටට ඇතුළු වෙන්නට අවසර දෙනවා කියලා කියන්නේ. මේ එකම දැන් අපි දන්නවා චීනයේ මේ රෝගය බොහොම තදින් පැතිරලා තියෙනවා. ඒ වගේම ජපානය, තායිලන්තයේත් මේ රෝගය තියෙනවා. නමුත් ඒ රටවල් වලින් ලංකාවට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් එවැනි නිරෝධායන කටයුත්තක් කරන්නේ නැහැයි කියලා වාර්තා කළා. මොකද ඒ රටවල් වලින් පුද්ගලයන් පිටත් වීමේදී ඔවුන්ව දැඩි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කළා තමයි ඒ රටවල් වල බලධාරීන් ඒ ඔවුන්ට රටින් පිටවීමට අවසර දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විශේෂයෙන්ම චීනය, ජපානය, තායිලන්තය වගේ රටවල් වල පුරවැසියන් සම්බන්ධයෙන් තදින් ක්‍රියා නොකළට ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව සම්බන්ධයෙන් ඒ නිරෝධායන කටයුත්ත අනිවාර්යෙන් කිරීමට රජය තීන්දු කළ තියෙනවා. මේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමේ කටයුත්තක් හැටියට. මේකට තව හේතුවක් උනේ බදාදා වෙනකොට වාර්තා වුණා ඉන්දියාවට පැමිණි ඉතාලිය සංචාරකයන් පිරිසකගෙන් 17ක විතර පිරිසක් කොරෝනා වෛරසය වැළඳලයි කියලා ඒක සොයාගත්තේ ඉන්දියාවේ ඔවුන් සංචාරය කරන අතරතුරේදී. ඉතින් ඒ කාරණාවෙන් පස්සේ තමයි ශ්‍රී ලංකාව තීන්දු කළේ ඉතාලියෙන් එන සංචාරකයනොත් මේ විදිහට සති දෙකක නිරෝධායන කාලයක් සඳහා ලාදුරු රෝහලේ ඇතුළත් කළා. ඉන් පසුව ඔවුන්ට රටට ඇතුළු වීමට අවසර ලබා දීමට.
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා ලෝකයේ ඇතැම් රටවල විවිධ සංස්කෘතික උත්සව සහ ආගමික උත්සව වලටත් ජනතාව යොමු වීම වැළැක්වීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියලා. අලුත්ම තොරතුරු මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තා වෙනවා?
විශේෂයෙන්ම සෞදි අරාබියාවේ මේ වාර්ෂිකව තියෙන උම්රා කියන වන්දනාව, එහෙම නැත්නම් අපි කියන මේ මක්කම වැඩ පුදා ගන්නට යන ඒ වන්දනාමාන කරන පුද්ගලයන් යන ඒ උම්රා වැඩසටහන මේ අවුරුද්දේ ඒක ඔවුන් අත්හිටවලා තියෙනවා. ඉතින් මේ එක්කම අර වාර්ෂිකව තියෙන හජ් උත්සවයත් බොහෝ දුරට ඒක කල් දමන්නට හෝ ඒක වෙනසක් කරන්නට ඉඩකඩ තියෙනවායි කියලා. මොකද සෞදි බලධාරීනුත් බොහොම දැඩි පරිශ්‍රමයක් ගන්නවා තමන්ගේ රටට කොරෝනා වෛරසය ඇතුල් වීම වැළැක්වීම සඳහා. ඒකම ඉන්දියාවෙත් ලබන අඟහරුවාදා තියන්නට නියමිත ඒ හෝලි කියන උත්සවය, දැන් අපි දන්නවා ඒක බොහෝ දෙනා වර්ණවත් වතුර එකිනෙකාට විසි කර ගන්නවා. ඒක වීදී උත්සවයක් හැටියට පවත්වන දෙයක්. මේ හෝලි උත්සවයට රාජ්‍ය නායකයන් පවා, දේශපාලන නායකයන් පවා සහභාගී වෙනවා. මෙතනදී අගමැති මෝඩි ප්‍රකාශ කරලා තියෙනවා මේ හෝලි උත්සවයට ඔහු සහභාගී වෙන්නේ නැහැ. ඒ එකම ජනතාවගෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා මේ අවුරුද්දේ හෝලි උත්සවය බොහොම චාම්ව පවත්වන්නටයි කියලා. මොකද කොරෝනා වෛරසය පැතිර යාමේ ඒ තියෙන අවධානම නිසා.
අපි ඊළඟට ඇමරිකාවට අවධානය යොමු කරමු. ඇමරිකාවේ ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වෙන වගට අපි කීප අවස්ථාවකදීම සඳහන් කළා, විශේෂයෙන්ම අර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගය පිළිබඳව කතා බහ කරන කාලේ. දැන් මේ වෙනකොට ප්‍රාන්ත වශයෙන් ආරම්භ වෙලා තියෙනවා ඒ පක්ෂවල අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පාක්ෂිකයන් අතර. එතනදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයට හේතුපාදක වුණු මූලික කාරණාව ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වේවියයි අපේක්ෂා කරන ජෝ බයිඩන් පිළිබඳව විශේෂ තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. ඇමරිකාවේ ඔහු ටිකක් ජයග්‍රාහී පැත්තට නැඹුරු වෙමින් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභියෝගාත්මක පුද්ගලයා විදිහට ජෝ බයිඩන් ලබා ගන්නා වූ ජයග්‍රහණ හෝ පරාජය පිළිබඳව විශේෂිත අවධානයක් මේ දවස්වල මාධ්‍යනුත් තියෙනවා. අපි කැමති ඒ සම්බන්ධව තොරතුරු දැනගන්නාමල් මීළඟට.
දිලුක්ෂි, දැන් ගිය සතියේ වෙනකොට ජෝ බයිඩන් කියන්නේ ඔබාමා ජනාධිපතිවරයාගේ උප ජනාධිපතිවරයා හැටියට පිටව පුද්ගලයා. ඔහු ඇත්තටම දැන් පහුගිය සතිය වෙනකොට ඔහු ලොකු පසුබැස්මකට ලක් වෙලා තිබුණා ඩෙමොක්‍රටික් පක්ෂයේ ඒ තිබිච්ච ප්‍රාන්ත මැතිවරණයෙන්. සමහර ප්‍රාන්තවලදී ඔහු අන්ත පරාජයක් ලැබුවා. නමුත් මේ සතිය වෙනකොට ඒ තවත් ප්‍රාන්ත 14ක තිබිච්ච ඒ ඡන්දයේදී ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒකෙදි අර පහුගිය සතියේ ඔහුගේ පසුබැස්ම අභිබවා ගොසින් දැන් ඔහු ඩෙමොක්‍රටික් පක්ෂයේ ඉදිරිපෙළ අපේක්ෂකයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම ඔහුට ලොකු අභියෝගයක් වෙච්ච මයිකල් බ්ලූම්බර්ග් කියන කෝටිපති ව්‍යාපාරිකයා තරඟෙන් ඉවත් වෙලා ජෝ බයිඩන්ට සහාය දක්වනවායි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට විශාල ධනස්කන්ධයක් තියෙන එවැනි පුද්ගලයෙක් ජෝ බයිඩන්ට සහාය දක්වනවායි කියලා කියන්නේ තමන්ගේ පක්ෂයේ නාම යෝජනාව දිනා ගැනීම සඳහා දැනට පවත්වාගෙන යන මැතිවරණයේදී ඔහුට වැඩි වාසියක් අත්වෙයි කියන විශ්වාසය දැන් ඇවිල්ලා තියෙනවා. නමුත් ජෝ බයිඩන් කරට කර තරඟයට යොමු වෙලා තියෙන්නේ බර්නි සෑන්ඩර්ස් සමගයි. බර්නි සෑන්ඩර්ස් කියලා කියන්නේ අවුරුදු 78ක හිටපු සෙනෙට් සභිකයෙක්. ජෝ බයිඩන් කියන්නේ අවුරුදු 77ක දේශපාලඥයෙක්. ඉතින් වැඩි වයස තියෙන අපේක්ෂකයන් දෙදෙනෙක් තමයි දැන් ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. නොවැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට ඉදිරිපත් වෙන්නට. ඉතින් බොහෝ දුරට මේ අපේක්ෂකයා දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. දැනට පේනන තියෙන විදිහට නම් ජෝ බයිඩන්ට වැඩි වාසියක් පත්වෙච්ච බවයි පේනෙන්නට තියෙන්නේ.
අපි ගිය සතියේදී කතා බහ කළා එක්තරා කාරණාවක් පිළිබඳව. ඔබට මතක ඇති ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලිබාන් සංවිධානය සමග සාම ගිවිසුමකට එළඹෙන්නට ඇමරිකාව ප්‍රමුඛ රටවල් සාර්ථකත්වයක් දැක්වුවා කියලා. එතනදී අපි සඳහන් කළා පසුගිය සෙනසුරාදා සතියන්තයේ මේ ගිවිසුම අත්සන් කිරීමටත් නියමිතයි ඇමරිකාව සහ ඇෆ්ගනිස්තාන් රජය සහ තලිබාන් සංවිධානය අතර සටන් විරාමයක් පවත්වාගෙන යාම පිළිබඳව. දැන් හැබැයි සතියක් ඉක්ම යන්නටත් කලින් මේ සාම ගිවිසුම බිඳ වැටේදෝ කියන තොරතුරු අපිට වාර්තාවෙමින් තියෙනවා. මොකද මේ තලිබාන් සංවිධානයේ සටන් විරාම ගිවිසුමේ රෙගුලාසි වලට අනුකූල නොවි යලිත් ප්‍රහාර පටන් අරගෙන තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන හින්දා. දැනමල් මොකද්ද මේ සටන් විරාම ගිවිසුමට වෙන්නට යන්නේ ඇති වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක?
ඔව්, දිරක්ෂ මේ සටන් විරාමයේ ඔබ කිව්වා වගේ සෙනසුරාදා අත්සන් කරනකොට ඒ උත්සවයේදී ඩෝහා නුවරදී මේ ගිවිසුම අත්සන් කරන උත්සවයට ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝත් සහභාගී වුණා. ඉතින් ඒක ඇමරිකාව බොහොම දැඩිව විශ්වාස කරා මේක සාර්ථකව ඉදිරියට ගෙනියන්නට පුළුවන් කියලා. නමුත් දැන් මේ සතියේ වෙනකොට ගිවිසුම අත්සන් කළ දින හතරක් වෙනකොට තලිබාන් වරුන් ඇෆ්ගනිස්තානයේ හමුදා බටපිරිස වලට ප්‍රහාර කීපයක් එල්ල කළ තිබුණා. මේ ප්‍රහාර වලින් ඇෆ්ගනිස්තාන් සෙබළුන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. මෙතනදී බොහොම දැඩි දෝෂාරෝපණයක් කරා තලිබාන් සංවිධානය මේ සටන් විරාමයක් මුවාවෙන් තමන්ගේ ශක්තිය වැඩි කරගෙන ඒ තමන්ගේ යුද කටයුතු උත්සන්න කරනවයි කියලා. ඉතින් මෙතනදී ඒකට තලිබාන් වරුන්ගේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් හැටියට ඇමරිකානු ගුවන් හමුදාවත් ගුවන් ප්‍රහාර කීපයක් එල්ල කළා. දැන් ඇමරිකාව බොහොම තදින් කියා සිටිනවා මේ සටන් විරාමයේ සමහර ස්ථානවල උල්ලංඝනය වුණාට ඔවුන් තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවයි කියලා. මේ මුළු සාම වැඩපිළිවෙලම ඉදිරියට ගෙනෙන්නට තවමත් ඉඩකඩ තියෙනවයි කියලා. ඒ එක්කම මේ සටන් විරාමයේ ඇමරිකාවත් සමග අත්සන් කරපු ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට ලබන සතිය වෙනකොට ඇෆ්ගනිස්තානයේ රජයත් තලිබාන් වරුන් අතර තවත් සාකච්ඡා වටයක් පැවතීමටත් නියමිතයි. ඉතින් ලබන සතියේත් ඒ සාකච්ඡා වටය සම්බන්ධයෙනුත් ඇමරිකාව බොහොම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා මේක සාර්ථකව ගෙනියන්නට පුළුවන් කියලා.
හොඳයි, අපි අද දවසේදී සාකච්ඡාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මීට කලින් අපි කතා බහ කරපු තොරතුරක යාවත්කාලීන වුණු තොරතුරක් සමගින්. ඒ තමයි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ජනාධිපතිවරණ සමයට කලින් ඇමරිකාවේදී යම් නඩුවක් ගොනු කරනු ලැබුවා. ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටින කාලයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘවරයා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඔහුගේ යම් සම්බන්ධතාවක් තියෙනවා කියලා. මොකද ඔහු තමයි ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා ඔහුගේ අනුදැනුම යටතේ මේක සිදු වුණා කියන ආකාරයට යම් නඩු ගොනු කිරීමක් සිදු කරන ලැබුවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් වඳී ඉල්ලලා. දැන් අපි ඒ තොරතුරු වාර්තා කළා. අවසාන වතාවට අපි සඳහන් කිරීමක් සිදු කළේ මේ කැලිෆෝනියාවේ දිස්ත්‍රික් උසාවියේ ඇහුව මේ නඩුව අවසාන වශයෙන් නිෂ්ප්‍රභ කරන්නට සිද්ධ වුණා. උසාවියට ඒ ඉදිරිපත් කරපු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවෙන් ඉදිරිපත් කරපු සාක්ෂිත් සලකලා බලලා. දැන් හැබැයි නැවතත් තමයි අපිට තොරතුරු වාර්තා වෙනවා අහිංසා වික්‍රමතුංග මේ සඳහා ඉදිරිපත් කරපු අපැල සම්බන්ධයෙන් යම් තීන්දුවක් උසාවියෙන් ලැබිලා තියෙනවා කියලා. මුලින්ම මමල් අපි අර මේ නඩුව නිෂ්ප්‍රභ කරන්නට හේතුපාදක වුණු කාරණාත් ඊට පස්සේ දැන් නැවතවතාවක් උසාවිය මගින් අහිංසාට මේ අපැල තුලින් එහි ප්‍රතිඵලයේ විදිහට කියන්නේ මොකද්ද කියන කාරණා පිළිබඳවත් සාකච්ඡා කරමු.
ඔව්, දිරක්ෂි, ඔක්තෝබර් මාසේ වෙනකොට කැලිෆෝනියාවේ ඒ මධ්‍යම දිස්ත්‍රික් උසාවිය ඔවුන් තීන්දු කළා අහිංසා වික්‍රමතුංග ගොනු කරපු ඒ නඩුව. මේ නඩුවේදී ඇය ගෝඨාභය රාජපක්ෂ තම පියාගේ මරණයට වග කියන්න ඕනේ කියලා තමයි ප්‍රකාශ කළ තිබුණේ. නමුත් උසාවිය පිළිගත්තා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කරපු ඒ කරුණු කාරණා. එතනදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය රජේ වගකීම යටතේ සිද්ධ වෙච්ච දෙයක් නිසා එතනදී ඒ රජේ සිටපු සියලුම නිලධාරීන්ට විදේශීය නිලධාරීන්ට හිමි මුක්තිය ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාටත් අයිති කියන කාරණාව එතනදී ප්‍රකාශ කළ තිබුණා. ඒ අනුව ඒ දිස්ත්‍රික් උසාවිය පිළිගත්තා මේ නඩු කටයුත්ත ඉදිරියට ගෙනියන්නට බැරිය ගෝඨාභය රාජපක්ෂට විදේශ නිලධාරියෙකුට තියෙන මුක්තිය තියෙන නිසා මේ නඩුව නිෂ්ප්‍රභ කරලා උසාවියෙන් එක අහකට විසිකලා. නමුත් අහිංසා වික්‍රමතුංග සහ ඇය වෙනුවෙන් ඉදිරිපත් වන ඒ ඇමරිකානු නීතිඥ සමාගම දිස්ත්‍රික් උසාවිය තීන්දුවට විරුද්ධව අපලක් ගොනු කළ තිබුණා. ඒ අපලේ තීන්දුව පෙබරවාරි 27 වෙනිදා ප්‍රකාශයට පත් කළ තිබුණා. ඒ තීන්දුව තමයි දිස්ත්‍රික් අධිකරණය ගත්ත තීන්දුව වැරදිය, ගෝතාබේ රාජපක්ෂට විදේශ නිලධාරියෙකුට හිමි මුක්තිය ඔහුට ලබා ගන්නට විදිහක් නැtei කියලා තීන්දුව කරා. නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවර මැතිවරණයෙන් පසුව ගෝතාබේ රාජපක්ෂ රටේ ජනාධිපති වීම තුලින් ඔහුට විදේශීය රාජ්‍ය නායකයෙකුට හිමි මුක්තිය දැන් ලැබී තියෙන නිසා මේ නඩුව ඉදිරියට ගෙන යන්නට බැරි වුණත් ඔහු තමන්ගේ ධූරයෙන් ඉවත් වෙච්ච අවස්ථාවකදී ඔහුට මුක්තිය අහිමි වෙන අවස්ථාවකදී මේ නඩුව නැවතත් ගොනු කරන්නට හැකියාවක් තියෙනවා කියලා තීන්දුව කළා. ඒ අනුව ඇමරිකාවේ අභියාචන අධිකරණයේ අලුත්ම තීන්දුව ප්‍රකාරව අහිංසා වික්‍රමතුංග මෙනෙවියට හැකියාවක් තියෙනවා. අනාගතයේදී අවශ්‍ය වෙලාවක නැවතත් ඒක ගොනු කරලා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පියාගේ ඝාතනයට වගකීම යුතුයි කියන කාරණාව අධිකරණය තුළින් ඉදිරියට ගෙන යාමට ඇයට හැකියාව එහෙම නැත්නම් ඒ අවස්ථාව අභියාචන අධිකරණය විසින් ලබා දීලා තියෙනවා.
එමනම් ස්තුතිවන්ත වෙනවා අමල් ඔබට මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව සුපුරුදු පරිදි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගයි සුපුරුදු ලෙසින් මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය අද දවසේදීත් අපි අරගෙන ආවේ. එහෙමනම් අමල් අපි නැවතත් ලබන සිකුරාදා හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිල්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.